ಆದರಣೀಯ ದುವೆಪುತ್ತಿ, ಸಾಹಿತ್ಯೇ ಅಹುಮುಲು ಸೊಯಾಯಮಿನ್ ಅತಿ ಸಂವೇದಿ ಹದವತ್ತತಿ ದರು ಪರಪುರಕ್ ಬಿಹಿಗಿರೀಮೇ ಮಹಾವ್ಯಾಯಮಕ ತವತ್ ಪಿಯವರಕಟೈ ಅಪಿಯದಾವೆ. ಮಾರಹಲ್ಲಲ ಮಹಾವಿದ್ಯಾಲಯೇ ಸಿಂಹಲಾಚಾರಿಣಿ ಡಿ ಜಿ ಕೆ ಸುರಂದಿ ದಿಲ್ರುಕ್ಷಿ ಅದಾಪಿ ಕಥಾಕರನ್ನ ಯನ್ನೇ ಸಿಂಹಲ ಸಾಹಿತ್ಯ ಸಂಗ್ರಹಯೇ ಎನ ಸತರ ಕಮ್ಮಂತ್ರಣೆಯ ಕಿಯನ ಪಾಡಮತ್ ಗುತ್ತಿಲ್ಲ ವೆರನದ ಕಿಯನ ಪಾಡಮತ್ ಮೆನ್ನ ಮೇ ಪಾಡನ್ ದ್ವಿತ್ವಯಹಿ ಸಾಹಿತ್ಯ ಪಸುಬಿಮ ಗೆನ ಅಪಿ ಇಸ್ಸೆಲ್ಲಮ ಕಥಾಕರಮು ಪುತ್ತೇ ಸತರ ಕಮ್ಮಂತ್ರಣೆಯಹಿ ಸಾಹಿತ್ಯ ಪಸುಬಿಮ ಗೆನ ಮೀಟ ಪೆರ ಅಪಿ ವರಿನ್ ವರ ಪಾಡಂ ವಲಿನ್ ಮೇವ ಕಥಾಬಹ ಕಲ್ಲ ಸಾಕಚ್ಛಾ ಕಲ್ಲ ತಿಬುನಟ ಮೇಕಪೇ ಪುನರೀಕ್ಷಣ ಪಾಠಮಾಲಾವೆ ಕೊಟಸಕ್ ವಿಧಿಯಟ ತಮೈ ಮೇ ದೆಂ ಅಪಿ ಇದಿರಿಪತ್ ಕರನ್ನಟ ಸೂದಾನಂ ವೆನ್ನೆ ಹೊಂದೈ ದೆಂ ಬಲಮು ಪುತ್ತೇ ಸತರ ಕಮ್ಮಂತ್ರಣೆಯ ಮೇ ಸತರ ಕಮ್ಮಂತ್ರಣೆಯ ಪಾಡಮ ಉಪುಟಾಗನ್ನೇ ಪಂಸಿಯ ಪನಸ್ ಜಾತಕ ಪುತ್ತೆ ಮೇ ಪಂಸಿಯ ಪನಸ್ ಜಾತಕ ಪುತ್ತ ಲಿಯವೆನ್ನೇ ದಾಹತರವೆನಿ ಸಿಯವಸೆ ಏ ಕಿಯನ್ನೇ ಕುರುನೇಗಲ ಯುಗಯೇದಿ ಮೇ ಕುರುನೇಗಲ ಯುಗಯೇದಿ ತಮೈ ಪುತ್ತೇ ಹತರವೆನಿ ಪಂಡಿತ ಪರಾಕ್ರಮ ಬಾಹು ರಜತುಮ ರಜಕರನ್ನೇ ಮೆನ್ನ ಮೇ ಪರಾಕ್ರಮ ಬಾಹು ರಜುಗೇ ವೀರಸಿಂಹ ಪ್ರತಿರಾಜಕಿಯನ ಅಮತಿತುಮ ಅನುಗ್ರಹಯಕರನ್ ಅನುಗ್ರಹಯ ದಾಕ್ವನಮ ಮೇ ಪಂಸಿಯ ಪನಶ್ಚಾತಕ ಪುತ್ತೇ ಮೂಲಾಶ್ರ ಗ್ರಂಥೇವೆನ ಪಾಲಿಜಾತ ಕಟ್ಟ ಕಥಾವ ಸಿಂಹಲಟ ಪರಿವರ್ತನೆಯ ಕರನ್ನ ಎತ್ತಕೊಟ ಮೇ ಪಾಲಿಜಾತ ಕಟ್ಟ ಕಥಾವ ತಮೈ ಸಿಂಹಲಟ ಪರಿವರ್ತನೆಯ ಕರಲ ಅಪಿ ದೆಂ ಪರಿಶೀಲನೆಯ ಕರನ್ನೇ ಪಂಸಿಯ ಪನಸ್ ಜಾತಕ ಪುತ ಕೇಳ ನಮುತ್ ಮೇಕೆ ಎತ್ತಟಮ ಪುತೇ ತಿಯೆನ್ನೇ ಜಾತಕ ಕಥಾ ಪಂಸಿಯ ಹತಲಿಸ್ ಹತ ಮೇ ಪಂಸಿಯ ಪನಸ್ ಜಾತಕ ಪುತ ಮೂಲಾಶ್ರ ಕೃತಿಯ ಏ ಕಿಯನ್ನೇ ಪಾಲಿ ಜಾತಕಟ್ಟ ಕಥಾವೇ ಪದಾನುಪದಿಕ ಪರಿವರ್ತನೆಯ ಏಕೆಯನ್ ರುಜು ಪರಿವರ್ತನೆಯ ನಿಮಿ ಜಾತಕ ಕಥಾ ಸ್ವಲ್ಪಯಕ್ ದಕಿನ್ನ ತಿಯನೆಕೈ ವ್ಯಾಕರಣ ಕೊಟಸ ದಕಿನ್ನ ನುಲಭೀಮೈ ಅತೀತ ಕಥಾವ ಅಖಂಡವ ಇದಿರಿಪತ್ ಕಿರೀಮೈ ಸಿಂಹಲ ಜಾತಕ ಪುತೇ ವಿಶೇಷ ಲಕ್ಷಣ ವಿಧಿಯಟ ಅಪಿಟ ದಕಿನ್ನ ತಿಯನವ ಎತ್ತಕೊಟ್ಟು ಸಿಂಹಲ ಜಾತಕ ಕಥಾವಲ ನಿಯಮಿತ ಆಕೃತಿಯಾಗ ತೇನ ವರ್ತಮಾನ ಕಥಾವ ಮೇಕೆದಿ ಪುತ್ತೇ ಬುಧುನ್ ವಹನ್ಸೆಗೆ ಜೀವಮಾನ ಕಾಲೇ ತುಳ ಮುಖದ ವೆನ್ನೆ ಮೆನ್ನ ಮೇ ಕಾರಣಾವ ತಮೈ ಒಯ ವಾತ್ಮಾನ್ ಕಥಾವ ತುಳ ತಿಯೆನ್ನೆ ಈಲಂಗಟ ಅತೀತ ಕಥಾವ ಏಕೆನ ವಾತ್ಮಾನ್ ಕಥಾವಟ ಹೇತು ಸಾಧಕ ವೆಚ್ಚ ಅತೀತ ಕಥಾವ ಈಲಂಗ ಕಾರಣ ಅವಸ್ಥಾವಧಿ ವಿಸ್ತರ ಕೆರೆನವ ಈಲಂಗಟ ವರ್ತಮಾನ ಕಥಾವ ಸಹ ಅತೀತ ಕಥಾವ ಎಕಟೆಕ ಗಲಪನವ ಏಕ ತಮೈ ಸಮೋಧಾನೆಯ ಕುಟಸಿದಿ ಸಿದ್ಧವೆನ್ನೆ ಮೆನ್ನ ಮೇ ಲಕ್ಷಣ ತ್ರಿತ್ವೆಯ ತಮೈ ಸಿಂಹಲ ಜಾತಕ ಕಥಾವ ತುಲ ದಕಿನ್ನ ಲಭೆನ್ನೆ ಮೇಕ ಲಿವ್ವೆ ಕೌದ ಕೇನಿಕ ಗೆನ ಪೆಹದಿಲಿ ಅದಹಸಕ್ ನೆ ಹೆಬೈ ಮೇ ಜಾತಕ ಪೊತ ಕತೃ ಮಂಡಲಯಕ್ ವಿಸಿನ್ ರಚನಾ ಕರಪು ಎಕಕ್ ಕಿಯನಕ ತಮೈ ಗೊಡಕ್ ವೆಲಾವಟ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕರನ್ನೆ ಏಕಟ ಹೇತುವ ತಮೈ ಪುತೇ ಮೇ ಜಾತಕ ಪೊತ್ವಹಂಸೆಯ ತುಲ ತಿಯನ ಏಕೇಕ ಜಾತಕ ಕಥಾ ಲಿಯಪು ಶೈಲಿಯ ಈಲಂಗಟ ಇಲಿಯಪು ದೃಷ್ಟಿಯ ಈಲಂಗಟ ಏಕತುಲ ಪಾವಿಚ್ಚಿ ಕಲ ತಿಯನ ಭಾಷಾವ ಎಕ್ಕಿನಕಟ ವೆನಸ್ವೀಮ ಸಮಹಾರ ವೆಲಾವಟ ಸಮಹಾರ ಕಥಾವಲದಿ ಕಾಂತಾವ ಪಿಲಿಬಂದ ಯಹಪತ್ ಆ ಕಲ್ಪದರಪು ಅವಸ್ಥಾ ತಿಯನವ ಸಮಹಾರ ಕಥಂದರ ತುರದಿ ಕಾಂತಾವಗೆನ ಯಹಪತ್ ಆ ಕಲ್ಪೆಯ ನೆತಿ ಬವಕ್ ಕಪಿಟ ಪೆನೀ ಅನವ ಎತ್ತಕೊಟ ಸಮಹಾರೇವಾಯೇ ಭಾಷಾವ ಬಹುಮ ಸರಳೈ ಸುಗಮೈ ಸುಂದರೈ ಹರಿ ರಸವತ್ ಹಬೆ ತವತ್ ಸಮಹಾರ ಜಾತಕ ಕಥಾವಲ ಭಾಷಾವಲ್ ಅಪಿಟ ತೇರುಂಗನ್ನ ಟಿಕ ಅಪಹಾಸು ಎತ್ತಕೊಟ ಮೆನ್ನ ಮೇ ವಗೆ ಕಾರಣ ನಿಸಾ ಅಪಿಟ ತೇರುಂಗನ್ನ ಪುಳುವಂದೇ ತಮೈ ಮೇ ಜಾತಕ ಕಥಾ ಪಂಸಿಯ ಪನಸ್ ಪಂಸಿಯ ಹತಲಿಸ್ ಹತ ತುಲ ಎಕಮ ಕೆನೆಕ್ ನೆಮೇ ಮೇ ಒಕ್ಕುಮ ಲಿಯಲ ತೇನ್ನೆ ಕಿಹಿಪ ದಿನೇಕ್ ತಮೈ ರಚನಾ ಕಲ್ಲ ತಿಯನ್ನೆ ಅನ್ನ ಏನಿಸಾ ತಮೈ ಜಾತಕ ಪೊತ ತುಲ ತಿಯನ ಜಾತಕ ಕಥಾ ಎಕಿನೆಕಟ යම් යම් වෙනස්කම් වලින් යුක්ත වෙලා තියෙන්නේ. මේ ජාතක පොත ඇසුරු කරගෙන පරිවාර ග්‍රන්ථ රාශියක් ලියවෙනවා. මේ ජාතක පොත සිංහලයට පරිවර්තනය කරාට පස්සෙත් පුතේ වෙන්වෙන් වශයෙන් ජාතක කතා ලියවෙනවා. උදාහරණයක් විදිහට උම්මග්ග ජාතකය, එළු උමන්දාව, උම්මදන්ති ජාතකය මේ වගේ ග්‍රන්ථ කීපයක්. උම්මග්ග ජාතකය කියලා කියන්නේ මේ ජාතක පොත් වහන්සේ තුළ තියෙන දීර්ඝතම ජාතක කතාව. එතකොට මේ ජාතක කතා ඇසුරු කරගෙන ලියවෙනවා පුතේ ගී කාව්‍ය රාශිය. මුව දෙව්දාවත, සසඳාවත, කෞසිලුමින. මේ කෞසිලුමින අපි අදටත් ගොඩාක් අගය කරන පොත් අතර එකක්. ඊළඟට පුතේ ජාතක පොත ඇසුරෙන් බිහිවෙච්ච තවත් කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ඔයාලට නිර්දේශ කරලා තියෙනවා කියවන්න. කාව්‍යශේකරය, ගුත්තිල කාව්‍යය, සඳ කිඳුරුදා කව, කුස ජාතක කාව්‍යය, දහම් සොඬදා කව, වෙස්සන්තර ජාතකය, මුව ජාතකය, නිමි ජාතකය, කෞමිනි කොඬොල, කෞමිනි මල්දම, මෙන්න මේවා තමයි පුතේ ජාතක පොත ඇසුරෙන් බිහි වුණු කාව්‍ය ග්‍රන්ථ. එතකොට ජාතක පොත කියලා කියන්නේ නිකම්ම නිකන් ධර්ම ග්‍රන්ථයක් නෙමෙයි, එතනින් ඔබ්බට ගියපු තවත් ග්‍රන්ථ රාශියකට මූලාශ්‍රයක් බවට පත්වෙච්ච සාහිත්‍ය ග්‍රන්ථයක්. එතකොට මේක තුළ අන්තර්ගත වෙලා තියෙන මේ උම්මක්ක ජාතකය, මේක රචනා කිරීමේ අරමුණ වෙලා තියෙන්නේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකට කිරීම. එතකොට ජාතක කතා අතර දීර්ඝතම ජාතක කතාව වෙච්ච මේ උම්මක්ක ජාතකයේදී මහෞෂධ පඬිතුමා පුංචි කාලේ ඉඳලා එයා ලොකු වෙලා මේ පුරෝහිත තනතුරු ගත්ත හැටි, ඒ ගත වෙච්ච මුළු කාල පරාසය තුළම තමන්ගේ නුවණ මෙහෙයවලා කොහොමද රට බේරගත්තේ, කොහොමද තමුන්ගේ ජනතාව බේරගත්තේ, කොහොමද අන්නයට පිහිට වුණේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපිට නිර්දිෂ්ට කොටස තුළ තියෙන්නේ පුතේ මේ රජ්ජුරුවන්ට සේවය කරනකොට සතුරු කුමන්ත්‍රණයනවා ඒව පරාජය කළා ජීවිත බේරගන්න තමාගේ රජතුමාගේ වගේම රටවැසියන් දහස් ගණනකගේ, ඒ විතරක් නෙමෙයි සතුරන්ගේ පවා ජීවිත බේරගන්නහු කොහොමද උපායශීලීව කටයුතු කරේ කියන එක. මේ හැම වෙලාවකදීම පුතේ මහෞෂධයන් ජයග්‍රහණය කරන්නේ කාටවත්ම හානියක් නොවන විදිහට. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීම ලක්ෂණය. එතකොට මේ සතර කම්මන්ත්‍රණය කියන කොටස තුලදී අපිට කතා කරන්න තියෙන කාරණා ගැන සරලව ආයමත් මතක් කරවතින් පුතේ, මේක ලියවෙන්නේ කුරුණෑගල යුගයේදී 550 ජාතක පොතේ 14 වෙනි සියවසේ. මේ වෙනකොට රජ කරන්නේ 4 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා. වීරසිංහ ප්‍රතිරාජ ඇමතිගේ අනුග්‍රහයෙන් පාලි ජාතකට්ට කතාව සිංහලට පරිවර්තනය කෙරෙනවා. එතකොට ඊට අමතරව මේ ජාතක කතා 547ක් තියෙනවා කියලා අපි කතා කරා. ඊළඟට ජාතක කතාවන්ට නියමිත ආකෘතියක් තියෙනවා කියලා අපි කතා කරා. ඊළඟට ජාතක කතා ඇසුරු කරගෙන ගී කාව්‍ය, ඊළඟට කාව්‍ය ග්‍රන්ථ ආදිය බිහි වුණා කියලා අපි කතා කරා. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි පුතේ අපිට කතා කරන්න තියෙන සතර කම්මන්ත්‍රණය පාඩම ඇසුරු කරගත්ත සාහිත්‍ය පසුබිම ගැන. හොඳයි, දැන් අපි යන්න සූදානම් වෙන්නේ අපේ ඊළඟ කොටසට. මොකද්ද? ගුත්තිල වෙන නද පාඩම. මෙන්න මේ ගුත්තිල වෙන නද පාඩමත් එක්ක කොහොමද සාහිත්‍ය මූලාශ්‍රයක සම්බන්ධතාවය පවතින්නේ කියන එක ගැන. මේ ගුත්තිල වෙන නද පාඩම උපුට ගන්න පුතේ ගුත්තිල කාව්‍යේ. මේ ගුත්තිල කාව්‍ය රචනා වෙන්නේ කෝට්ටේ යුගයේදී. ඔයාලා හොඳටම දන්නවා අපිට විවිධ යුග තිබුණ. මේ යුග අතරින් සාහිත්‍යයේ ස්වර්ණමය යුගය විදිහට අපි හඳුන්වන්නේ මොන යුගයද? කෝට්ටේ යුගය. එතකොට මේ කෝට්ටේ යුගයේදී තමයි පුතේ මේ ගුත්තිල කාව්‍යය රචනා වෙන්නේ. මේක ලියන්නේ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්. මේ වෑත්තෑවේ හාමුදුරුවෝ වයඹ පළාතේ සත්කෝරලේ පහළ දොළොස් පත්තුවේ වැත්තෑව කියන ගමේ ඉපදිච්ච කෙනෙක්. මේ වැත්තෑවේ හාමුදුරුවෝ මේක රචනා කරන්න බලපාපු හේතුවකුත් තියෙනවා. මං ඒක තව චුට්ටක් ඉස්සරහදී කියන්න. එතකොට මේ ගුත්තිල කාව්‍යයේ පද්‍ය 511ක් තියෙනවා. මෙතකොට මේ පද්‍ය පන්තිය රචනා කරන්නට ආරාධනා කරේ සිරි පැරකුම්බා රජ්ජුරුවන්ට සේවය කරපු අගමැතිවරයෙක් වෙච්ච සලාවත ජයපාල මැතිඳු විසින්. එතකොට දැන් අපි කාරණා කීපයක් කතා කරා. ගුත්තිල වෙන නද උපුට ගන්නේ මොන පොතෙන්ද? ගුත්තිල කාව්‍යයෙන්. ගුත්තිල කාව්‍ය ලියන්නේ කෝට්ටේ යුගයේදී. මේක රචනා කරන්නේ වැත්තෑවේ හාමුදුරුවන් විසින්. එතකොට මේක පද්‍ය ගණනින් 511ක් තියෙනවා. මේක ලියනකොට රජකලේ සිරිපැරකුම්බා රජතුමා. එතකොට මේක ලියන්න ආරාධනා කරේ සිරිපැරකුම්බා රජුරවන්ට සේවය කරපු අගමැතිවරයෙක් වෙච්ච සලාවත ජයපාල මැතිඳුන් විසින්. එතකොට මෙන්න මේ වැත්තෑවේ හාමුදුරුව තමන්ගේ කාව්‍ය නිර්මාණය ලියන්න හේතු වෙච්ච පොඩි ජනප්‍රවාදයකුත් තියෙනවා. මේ වැත්තෑවේ හාමුදුරුව කියලා කියන්න පුතේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ හොඳම ගෝලයා. හැබැයි ගෝලයට පුළුවන් වුණාලු ගුරුතුමාට වඩා ලස්සනට කාව්‍ය කරණෙහි නිරත වෙන්න. ඉතින් මෙච්චර ලස්සනට කවි කියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන් ගෝලයා ගැන ගුරුතුමාගේ හිතේ පොඩි ඉරිෂියාවක් ඇති වුණා. ඒ කියන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට පොඩි අප්‍රසාදයක් දැනුණා තමන්ගේ ශිෂ්‍යයා ගැන. මෙයා මොකද කරන්නේ? තමන්ගේ අතවැසියෙකුට අඬ ගහලා කියනවා වැත්තෑවේ හාමුදුරුවන්ගේ පාත්‍රයට, දානේ බෙදෙන වෙලාවට පාත්‍රයට තැන් කීපයකට පලා බෙදන්න. එහෙම කියලා අතවැසියව යවනවා. ඉතින් අතවැසියා මොකද කරන්නේ? අර ලොකු හාමුදුරුවෝ කිව්වා වගේ මේ පොඩි හාමුදුරුවන්ට දානේ බෙදෙන වෙලාවට පාත්‍රයට තැන් කීපයකටම පලා දානවා. ඉතින් මේ වැත්තෑවේ හාමුදුරුවෝ තේරුම් ගන්නවා මේ කියන්නේ පල පල කියලා. ඒ කියන්නේ මෙතන ඉන්නේ නැතුව මෙතනින් ඉවත් වෙලා යන්න කියන අදහසයි කියලා. දැන් මොකද කරන්නේ? නැවතත් මේ වැත්තෑවේ හාමුදුරුවෝ පෙරලා තමුන්ගේ ගමට වඩිනවා. ආයේ අර එතන ඉන්නේ නැහැ. එතකොට ගමට වැඩියට වැත්තෑවේ හාමුදුරුවන්ට කල්පනා වෙනවා තමුන් අකෘතඥයෙක් නෙවෙයි කියන එක. මෙයා මොකද කරන්නේ? ලියනවා මේ ගුත්තිල කාව්‍යය. මේ ගුත්තිල කාව්‍යයට පදනම් මේ ගුත්තිල ජාතකයේ ඇසුරින්නේ පුතේ මේක ලියන්නේ. මේ ගුත්තිල ජාතකය තුල තියෙන කතන්දරයේදී කියවෙන්නේ තමන්ට සිද්ධ වෙච්ච වගේ සිදුවීමක් නිසා වැත්තෑවේ හාමුදුරුවෝ තීරණය කරනවා ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන ගුත්තිල කාව්‍ය ලිවිය යුතුයි කියලා. දැන් මොකද කරන්නේ? ඒ ඇසුරින් තමයි මේ පද්‍ය පන්තිය ලියවෙන්නේ. ඊළඟ කාරණාව තමයි පුතේ වැත්තෑවේ හාමුදුරුවෝ මේක ලඝු අකුරු දෙකක් ගුරු අකුරකින් යුක්ත වායු ගණයෙන් තමයි පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් කවි ලියනකොට නිකම්ම නිකං කවි ලියන්නේ නැහැ. ඒක හොඳින් ප්‍රගුණ කරන්න ඕනේ. ඒකේ හැටියට තියෙනවා පුතේ වායු ගණය කියලා. වායු ගණයෙන් සාමාන්‍යයෙන් පද්‍ය පටන් ගන්නෙ නැහැ. කියනවා ඒක තුලින් අනිෂ්ට විපාක තමයි එන්නේ කියලා. දැන් එහෙම දැන දැනත් ඇයි පුතේ වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය ලියන්න මේ වායු ගණය තෝරගත්තේ? තමුන් ගුරුතුමා තරම් දන්නේ නැහැ කියලා ගුරුතුමාගේ හිත හදන්න, සහ තමන් නම් අකෘතඥකු නොවේ කියන එක ගුරුතුමාට පෙන්නුම් කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ කතාවට පාදක වෙන්නේ පුතේ උදේනිපුරයට එනව වෙලෙන්දුන්ගේ අතින් වෙලෙන්දු කීප දෙනෙක්. මේගොල්ලෝ මේ ගුත්තිල ආවට පස්සේ ගුත්තිල ඇදුරුතුමාගේ කීර්තිය දැනගන්නවා. කීර්තිය දැනගෙන මේ මූසිල කියන තරුණයා බරණැසට එනව වීණා ශිල්පය ඉගෙන ගන්න. දැන් මේ මූසිලගේ දේහ ලක්ෂණ දැකපු ගුත්තිල පඬිතුමා තීරණය කරනවා මෙයාට නම් මම උගන්වන්නේ නැහැ. ඇයි පුතේ මට උගන්වන්නේ නැහැ කියලා හිතන්නේ? මෙයා ඉගෙනගෙන මෙයා ශිල්පයේ පිහිටන කෙනෙක් නෙමෙයි. එතකොට මෙයා මොකද කරන්නේ? මේ ගුත්තිල පඬිතුමාගේ දෙමව්පියන්ගේ උදව්වෙන් කොහොම හරි පඬිතුමා ලවා ශිල්පය සියල්ල ඉගෙන ගන්නවා. ගුත්තිල පඬිතුමා දක්ෂ ගුරුවරයෙක්. හොඳටම උගන්නනෝ, ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැහැ. මූසිල බොහොම දක්ෂ ශිෂ්‍යයෙක්. ගුරුතුමා සන්තක සියලුම දැනුම උරා ගන්නවා. දැන් ඊට පස්සේ දවසක දැනගන්නවා දෙන්නටම තියෙන එකම හැකියාව එකම දැනුම කියලා. දැන් මොකද වෙන්නේ? මූසිල තමුන්ට රැකියාවක් ඉල්ලනවා රාජසභාව තුළ. දැන් රැකියාව දෙන්න නම් රජතුමා කියනවා දෙන්නටම දෙන්න බැහැ, රැකියාව දෙන්නගෙන් එක්කෙනාටයි මට දෙන්න පුළුවන්. ඉස්සෙල්ලම කියනවා අඩවැටුපකට. අඩවැටුපකට කැමති වෙන්නේ නැහැ. ඇයි? දෙන්නටම තියෙන එකම දැනුම නම් ඇයි මම භාගයක් වැටුප් ගන්නෙ? එහෙමනම් තියෙන එක තනතුරයි, තනතුරට දෙන්නට තරඟ කරන්න කියනවා. හැබැයි පුතේ, මේ දෙන්නගේ චරිත දෙක තුළ දෙන්නට නැති දෙයක් තියෙනවා. එකක් ගුත්තිල පඬිතුමාට මූසිලගේ තියෙන තරුණ ජවය නැහැ. මූසිලට ගුත්තිල පඬිතුමා ගාව තියෙන අත්දැකීම් පරිණතභාවය නැහැ. එතකොට කොමාරි මේ දෙන්න දැන් වීණා වාදන තරඟයකට සූදානම් වෙනවා. ගුරුතුමා තමයි පුතේ ශිෂ්‍යයාගේ තරම දන්නේ. ගුරුතුමා දැනගන්නවා තමුන්ට මේ මූසිලත් එක්ක වීණා වාදනය කළ දිනන්න බැරි බව. ගුරුතුමා මොකද කරන්නේ? පරාජය පිළි අරගෙන සද්ද නැතුව කැලෑවකට යනවා. මේ සිද්ධිය දකිනවා, මේ සිද්ධිය දැනෙනවා ශක්‍ර දේවේන්ද්‍රයන්ට. ශක්‍රයා ඇවිල්ලා ගුලි තුනක් දෙනවා, ඔබතුමා මේක වාදනය කරන වෙලාවට උඩදාන්න. උඩදාලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? සුරංගනාවිය ඇවිල්ලා නටාවි, ඔබතුමාට මේක හොඳට කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගුලි තුනක් උඩදානවා. තරඟයේ අවස්ථාවේදී ගුලියක් උඩදාලා වීණාවේ තතක් කඩනවා. වීණා නාදේ එන්නෙන්න පැතිරෙන්න පටන් ගන්නවා. ඔය විදිහේ ලස්සන සිදුවීම් මාලාවක් තමයි සිද්ධ වෙන්නේ. අන්තිමට මූසිල පරාජය පිළිගන්නවා. හැබැයි මෙතන මම දකින එක දෙයක් තියෙනවා පුතේ. දරුවන්ට ඉගැන්විය යුත්තේ අපි අභිභවා යන්නට, ගුරුවරුන් අභිභවා යන්නට. නැත්තම් අපේ පරම්පරාවල් හැමදාම දැනුමෙන් අඩුවට 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 යනවා. ඒක නිසා දරුවන් ඉන්න ඕන ගුරුවරුන් අභිභවා පියාඹලා යන්න. හැබැයි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දරුවන්ගේ මනස වගේම මොළේ පෝෂණය කරනවා වගේම හදවතත් පෝෂණය කරන්න ගුරුවරුන්ට පුළුවන්කමක් තියෙනවා. හොඳයි, එහෙමනම් මං හිතනවා දරුවන්ට මේ පාඩම් දෙකේ සාහිත්‍ය පසුබිම හොඳින් තේරුම් යන්නට ඇති කියලා. මේ පාඩම් අපි කීප වතාවක් මීට පෙර කතා කරා. ඒ නිසා අද මම කතා කරේ මේ සම්බන්ධ සාහිත්‍ය පසුබිමේ කොටස ගැන පොඩි පුනරීක්ෂණ කොටසක් විතරයි. මං හිතනවා ඔයාලට ඒක නිසා නැවතත් මේ පාඩම් සම්බන්ධ මතකයක් එන්නට ඇති කියලා. හොඳයි, එහෙමනම් අදට ඔයාලගේ ගෙදරින් යන්න තමයි මේ සූදානම. ආයෙමත් දවසක ඔයාලව හමු වෙන්නන බලාපොරොත්තුවෙන් අපේ පාඩම නතර කරනවා. මේ පාඩම ඉදිරිපත් කරපු මම රහල්ල මහවිද්‍යාලයේ සිංහලාචාරිණී DGK සුරන්දි දිල්රුක්ෂි. එහෙමනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.